හොඳයි. සාදුනාදයක් පවත්වමු. නැවතත් සාදුනාදයක් පවත්වමු. ඊටත් වැඩි හඬින් සාදුනාදයක් පවත්වමු. සමන්ත චක්කවාලේසු තැනකදීම අපට ලැබුණේ සමාන මාතෘකාවන්. අද දවසේ ධර්ම දේශනාව සඳහා ආශ්‍රව පිළිබඳව, ආශ්‍රවක්ෂය කිරීම පිළිබඳව, කර්මක්ෂය කිරීම පිළිබඳව දේශනාවක් සිද්ධ වුණොත් අපි බොහෝ දෙනෙකුට යහපතක් වන්නේ කියලයි ධර්ම දේශනාව සඳහා අපට ආරාධනා කළ විජයානන්ද නායකාර මහත්මය, පත්මනා නායකාර මහත්මිය විශේෂයෙන් අපට සිහිපත් කළේ. එනිසා ඒ සියල්ල එකට එකතු කරගෙන මේ හැම දෙනාටම යමක් හිතන්න සොයන්න පුළුවන් අදහසක් මතු කර දෙමින් දහම තුල යෙදෙන්නට සැබෑ වූ දහමක් සොයන්නට මඟ පෙන්වීමක් කරන්නට මේ පුංචි වෙලාව අපි ප්‍රයෝජනයට ගන්නවා. වත්සහන සමය කියලා කියන්නේ හැම දෙනාම හැම හිතකම තින් සිතුවිලි පහළ වෙන කුසල ගති මතු කරගන්න වාසනාවන්තම පුණ්‍යමය අවධිය. මේ අවධිය තුළ අතීතය ගැන විමසුවත් මේ ශාසනය පහළ වූ දා පටන් වැඩිම පිරිසක් මගඵල නිවන් අවබෝධ කළ අවධිය වසරේ කිනම් කාලයක්ද කියලා සොයා බැලුවොත් ගිහි පැවිදි දෙපාර්ශ්වයෙන් වැඩිම පිරිසක් මගඵල නිවන් අවබෝධ කළ අවධිය බවට පත් වෙන්නේ මේ වස්සාන සමයේ. එනිසා අදටත් වඩා එදා අතීතයේ මේ වස්සාන සමය විශේෂයෙන් භික්ෂූන් වහන්සේලා චාරිත්‍රා ජීවිතයෙන් මිදිලා එකලාව වැඩ ඉඳගෙන නොලබ සිල් ලබන්නට නොයදී සමාධිය වඩා ගන්නට නොලබ ප්‍රඥාව පහළ කරගන්නට සිතගත මෙහෙ වූ අවධියයි මේ අවධියයි. මගඵල නිවන් පිණිස සිත් මෙහෙයවන ඒ සාමීන් වහන්සේලාට සූපසයෙන් උපස්ථාන කරමින් උන්වහන්සේලා අවබෝධ කරගන්න ධර්මය ශ්‍රාවක පිරිස් හැටියට දායක පින්වතුන් ශ්‍රවණය කරමින් තම තමන්ව ඒ ධර්මය අවබෝධ කරගන්නට සිත කය වැය කළ යොමු කළ අවබෝධය නිසාවෙන් හදත් මේ පුංචි වෙලාවේ කරන ධර්ම දේශනාව නිවන අරමුණු කරගෙන නිවන දිසාවටම අපේ සිත් මෙහෙවන ආකාරයෙන් එබඳු මාතෘකාවකින් ධර්ම දේශනා කරන්නට ලැබීමත් අපද සතුටු වන අතරේ මේ පින්වතුන්ටත් යම් අදහසක් ධර්මයේ පිළිබඳව හිතට නගාගෙන ඒ තුළ යමක් සොයන්න විමසන්න හෝ යොමු වීමක් වුණොත් දේශකයන් වහන්සේ හැටියට අපගේ දායකත්වයේ දරණ පින්වතුන්ගේ පරමාර්ථය තුනා වෙනවා. පින්වතුනේ මේ ශාසනයේ මගඵල නිවන් අවබෝධ කළ මහරහත් පදවියට පත් වූ උත්තමයන් වහන්සේ නමක් ලෝකය තුල සිංහනාදයක් හැටියට කෙරෙන ප්‍රකාශනයක් තියෙනවා. ඒ තමයි කීනා ජාති වූසිතං බ්‍රහ්මචරියං කතං කරණීයං නාපරං ඉත්තත්තායාති පජානාති. ජාතිය ක්ෂේත්‍රය නැවත ඉපදීමක් නැහැ. බඹසර වස නිම විය. ආයි භ්‍රමචාරීව වාසය කරනවා කියලා උත්සාහයෙන් වීර්යයෙන් කළ යුත්තක් නැහැ. අනුපාදා පරිනිර්වාණය පිණිස යමක් කළ යුතුව පැවතී නම් ඒ සියල්ල නිමා කරන ලදී. අනුපාදා පරිනිර්වාණය පිණිස තවත් කළ යුත්තක් නැතයයි සියල්ලෙන් නිදුනේය නිදහස්ුනේයයි නුවණින් දැනෙමින් දකිනේ කෙරෙන ප්‍රකාශනයක් තියෙනවා. අන්න ඒ ප්‍රකාශනය ලොව හමුවෙහි සාස්තුන් වහන්සේ හමුවෙහි යම් කෙනෙකුට කරන්න නම් ඒ හැකියාව ලැබෙන්නේ අරහත් ඵල ප්‍රත්‍යවේක්ෂා ඥානේ නම් වූ විමුක්ති ඥාන දර්ශනය උපදවා ගැනීමෙන් අනතුරුවමයි. නිදුනේ යන නුවණ ලැබීමේ කොහොමකින් නිදුනේ යන නුවණද ලැබෙන්න ඕන? ඒ නිදුනේ යන නුවණ ලැබෙන්න නම් නිදෙන්න ඕන. කොහොමකින්ද නිදෙන්න ඕන? පරිමුංචති රූපම්හා පරිමුංචති වේදනාය පරිමුංචති සංඥාය පරිමුංචති සංකාරේහි පරිමුංචති විඥානම්. රූපෙන් වේදනාවෙන් සංඥාවෙන් සංකාරයෙන් විඥානේ මිදෙනවා. ඒකෙන් මිදෙනකොට පරිමුංචති ජාතිය ජරා මරණේන ශෝකේ පරිදේවේ දුක්ඛේ දෝමනස්සේ උපායාසේ. ජාත ජරා ව්‍යාධි මරණ ශෝක පරිදේව දුක්ඛ දෝමනස්සෙන් මිදෙනවා. ඒ ටිකෙන් මිදුණාම තමයි පරිමුංචති දුක්ඛස්මාති වදාමී. සියලු දුකෙන් මිදුණේයි කියන්නේ. මෙන්න මේ සියලු දුකෙන් මිදුණු බව දන්නා නුවණයි අරහත් ඵල ප්‍රත්‍යවේක්ෂා ඥානය කියන්නේ. යරහත්තල ප්‍රතිවේක්ෂා ඥානේ ලද කෙනෙහි කේනාජාතු විසිතං යන ප්‍රකාශනය ලෝකේ තුල කරන්නට පුළුවන්කම තියෙනවා ශාස්ත්‍රූන් වහන්සේ හමුවෙහි උනත්. එතකොට මිදෙන්න බෑ කෙනෙකුට ඒ රූපයෙන් වේදනාවෙන් සංඥාවෙන් සංඛාරයෙන් විඥාණයෙන් ජාතියෙන් ජරාවෙන් ව්‍යාධියෙන් මරණයෙන් ශෝක පරිදේව දුක්ඛ දෝමනස්යන්ගෙන් සියලු දුකින් මිදෙන්න බෑ එළිලන නොයලුණු කෙනෙකුටමයි මිදෙන්න පුළුවන්කම තියෙන්නේ. නොයලුණොත් නම් මිදෙනවමයි. මිදුනොත් මිදුනේ යන නුවණද ලැබෙනවමයි. එතකොට නොයලීම කියන කාරණාව ඉබේ වෙන්නේ නැහැ. නොයලෙන්න නම් කලකිරෙන්නම වෙනවා. නිබ්බිදාව කියලා කියන්නේ ඒකට. දුකෙහි කලකිරෙන්න වෙන්නේ වෙන දෙයකට නෙමෙයි. දුකෙහි කලකිරෙන්න ඕන. දුකෙහි කලකිරෙනවා කියනකොට ඉතින් අපිත් කලකිරලා ඉන්නේ. අපිත් කැමති නෑනේ දුකට කියලා හිතෙන්න පුළුවන්. හැබැයි අපි ඔය දුක කියලා කතා කරන කඳුළු සලන අවස්ථාව ගැනම නෙමෙයි මේ දුකෙන් කලකිරෙනවා කියන එකෙන් කියන්නේ. ඊට වඩා මහ ලොකු දාර්ශනික අර්ථයක් දුක කියන තැන යෙදෙන්නේ. ඒක වෙනම ඉගෙන ගන්න ඕන මාතෘකාවක්. කලකිරුණොත් නොයලෙනවමයි. නොයලුණොත් මිදෙනවමයි. මිදුණොත් නම් මිදුනේ යන නුවණ ලැබෙනවමයි. වළක්වන්න බෑ. නවත්තන්න බෑ. ඒ ටික වෙනවා. එතකොට කලකිරෙන්නේ නම් කලකිරෙන්න බෑ නිකම්ම. කලකිරෙන්න නම් ඇත්ත ඇති සැටියෙන්ම දකින්න ඕන. ඇත්ත ඇති සැටියෙන්ම දැක්කොත් විතරයි දුකෙහි කලකිරෙන්නේ. ඇත්ත ඇති සැටියෙන් දකිනකන් කලකිරෙන්නේ නෑ. කලකිරෙන්නේ නැත්තම් ඇලෙනවා. ඇලුනොත් මිදෙන්නේ නැහැ. මිදුනොත් මිදුනේ නැත්තම් මිදුනේ යන නෝන ලැබෙන්නේ නැහැ. එතකොට යම් කෙනෙකුට ඇත්ත ඇතිසතියෙන් දැක්කොත් නම් කලපුරෙනවාමයි. මිදෙන නොයලෙනවාමයි. මිදෙනවාමයි මිදුනේ යන නෝනද ලැබෙනවාමයි. ප්‍රාර්ථනා අධිෂ්ඨාන ඕනනේ. උත්සාහ වීරිය මහන්සි ඕනනේ. ඉබේලා දෙන්න. ඇත්ත ඇත්තටින් දැක්. හැබැයි ඇත්ත ඇත්තටින් දකින්නවා කියන එක ඉබේ වෙන එකක් නෙමෙයි. ඒක නිකම්ම වෙන්නේ නැහැ. ඉබේ වෙන්නේ නැහැ. ඇත්ත ඇත්තටින් දකින්න බෑ. විචිත්ත හිතකින්. ඇත්ත ඇත්තටිය දකින්න නම් සමාධියක අවශ්‍යතාවයේ තියෙන සමාහිතෝ බික්ඛු යතා භූතං පජානාති සිත සමාධිමත් වුනොත් ඇත්තැත්තටින් පේනවාමයි ඇත්තැත්තටින් දැක්කොත් කලකිරිලා නොඇලිලා මිදිලා මිදුනේ යන උනොත් ලැබෙන එතකොට සමාධිමත් වුනොත් මේ ඇත්ත වෙන්නේ සමාධිමත් වෙන්නේ කොහොමද සමාධිය නිකම්ම ලබන්න බෑ මේ කියන ප්‍රතිඵල උදාකර දෙන සමාධියයි නිකම්ම සමාධියක් නෙමෙයි ඉහතින් සඳහන් කළ සියලු ප්‍රතිඵල දායාද කොට දෙන සමාධිය නිකම් ලබන්න බෑ සමාධිය ලබන්නත් ඉන් එහායින් හේතුවක් සම්පූර්ණ වෙන්න ඕන සිත සමාධිමත් වෙන්න නම් සැප ලැබෙන්න ඕන සුඛිනෝ චිත්තං සමාධියති සැප ඇත්නම් විතරයි සිත සමාධි වෙන්නේ සමාධි වුණොත් ඇත්ත දකින්නවා කලකිරෙනවා නොවැළෙනවා මිදෙනවා කියන ඉතුරු කාරණා ඔක්කොම වෙන්නේ එතකොට සැප ලැබෙනවා කියන එක අපිට හිතලා ගන්න පුළුවන් එකක් නෙමෙයි ඒක ඉබේ ලැබෙන එකක් සැප ලැබෙන්න නම් ඊට එහා කාරණාව සම්පූර්ණ වෙලා තියෙනවා. කාටද සැප ලැබෙන්නේ? පච්ඡබ්ද කායෝ සුඛං වේදේති. සිත කය සැහැල්ලු වුණොත් ඒ සැහැල්ලු බව නිසා සැප ලැබෙනවාමයි. වරද්දන්න බෑ, වළක්වන්න බෑ කාටවත්. සැප ලැබුණොත් සමාධිය එතනින් එහාට සියලු ධර්මයෝ නිරායාසයෙන් ලැබෙනවා උපේම ලැබෙනවා මහත් වෙන්න එපා උත්සාහ කරන්න එපා අධිෂ්ඨාන කරන්න එපා ඉබේම හම්බ වෙනවා මොකක් තිබුණොත්ද සැහැල්ලු බව ඇත සැහැල්ලු බව ඇති කරගන්න බෑ හිතලා අධිෂ්ඨාන කරලා ප්‍රාර්ථනා කරලා ලබන්න බෑ ඔයාලා අපිට බණ කියන අය කියනවානේ අධිෂ්ඨාන කරලා ප්‍රථම ධ්‍යානෙට එන්න පුළුවන් කියලා. ද්විතීයික ධ්‍යානෙ අධිෂ්ඨාන කරලා ගන්න පුළුවන් කියලා. මේ බුදුහාමුදුරුව අදාරනවා මේ එකක්වත් අධිෂ්ඨාන කරලා ප්‍රාර්ථනා කරලා උත්සාහ කරලා ලැබිය යුතු දේවල් නෙමෙයි. පස්සද්ධිය ඇතොත් සැපේ ඉබේමයි ලැබෙන්නේ. සැප ඇතොත් ඉබේමයි සමාධිය. සමාධිය ඇතොත් ඉතුරු දේ එහෙමයි ඉබේම හම්බ වෙන්නේ. මහන්සියක් අධිෂ්ඨානයක් වීර්යයක් උත්සාහයක් ඕනෙම නැහැ. පස්සද්ධිය සැහැල්ලු බව ඉබේ හටගන්නේ නැහැ. ඒක ප්‍රාර්ථනා කරලා අධිෂ්ඨාන කරලා ගන්න බෑ. ඒක ඉබේ ලැබෙනවා ඊටහා හේතුව සම්පූර්ණ වුණොත්. මොකද්ද ඒ කාරණය? පීති මනස්ස කායම්පි පස්සම්බති. ප්‍රීතිමත් නම් සිත ප්‍රීතිමත් නම් ප්‍රීතිය ඇතිකල්හි ප්‍රාර්ථනා අධිෂ්ඨාන ඕනේ නැහැ සැහැල්ලු බව ලැබෙනවාමයි එතකොට සැහැල්ලු බව ලැබුණොත් ඉතුරු කාරණා ඉබේම ලැබෙනවා ප්‍රාර්ථනා අධිෂ්ඨාන ඕනේ නැහැ ප්‍රීතිය ලබන්න කියලා එතන කළ යුත්තක් නැහැ ප්‍රීතිය ලැබෙන්න නම් ඊට එහා කාරණාව පිරෙන්න ඕන. ඒක සම්පූර්ණ නම් ප්‍රීතිය ඉබේ ලැබෙන එකක්. ප්‍රතිපල ලැබෙන්නේ කුමක් තිබුණොත්ද? ප්‍රමුදිතස්ස පීති ජායති. සිත ප්‍රමුදිතනම් ප්‍රීතිය උපදිනවාමයි. අදිස්ථානයක්, ප්‍රාර්ථනාවක්, උත්සාහයක්, වීරියක් මුකුත් ඕනේ නැහැ. ඉබේ ලැබෙනවා ප්‍රමුදිත බව ඇතොත්. දැන් ප්‍රමුදිත බව ඇතොත් පීතිය, පස්සද්ධිය, සුඛය, සමාධිය, සාවෝත ඥාන දර්ශනේ, නිබ්බිදාව, විරාගය, විමුක්තිය, විමුක්ති ඥාන දර්ශනේ මේ ඔක්කොම ඉබේ ලැබෙන ඒවා. ප්‍රමෝදය ලැබුණා. ප්‍රමෝදය ලැබෙන්නේ කොහොමද? ප්‍රමෝදය ලබන්නත් බැ අදිත්‍යන් ප්‍රාර්ථනා කරලා උත්සාහ කරලා. ප්‍රමෝදය ලැබෙන්න නම් මේ ශාසනයේ ප්‍රමෝදයට හේතු කාරණාවක් එහායින් තියෙනවා. ඒකයි සම්පූර්ණ වෙන්න ඕන. ප්‍රමෝදය ලැබෙන්නේ කුමක් පැවතීම නිසාද? යෝනිසෝච මනසිකරොන්තු පාමොජ්ජං ජායති. යෝනිසෝ මනසිකාරයේ කියන ධර්මතාවය හඳුනාගෙන නිවැරදිව ඒ යෝනිසෝ මනසිකාරයේ අරුත් වටහාගෙන යමෙකු භාවිතා කරන්නේ නම් ප්‍රමුදිත බව ඉබේමයි නැටගන්නේ. ඒකට අමුතු උත්සාහ අදිස්ථාන ඕනෙත් නෑ. එහෙනම් දැන් ප්‍රමුදිත බවේ ඉඳලා අරහත්ඵල ප්‍රතිවේක්ෂා ඥානයේ දක්වාම මේ අපි කතා කළ ප්‍රමෝදය, ප්‍රීතිය, පස්සද්ධිය, සුඛය, සමාධිය, යථාභූත ඥාන දර්ශනය, නිබ්බිදාව, විරාගය, විමුක්තිය, විමුක්ති ඥාන දර්ශනය කියන මේ දස කරුණම ඉබේ ලැබෙන ඒවා. ප්‍රාර්ථනා, අදිස්ථාන, උත්සාහය, මහන්සියක්වත් අවශ්‍යම නැති බවයි බුදුරජාණන් වහන්සේ මේ ප්‍රකාශනයේ අවධාරණය කළේ. හැබැයි උත්සාහ විය යුතු, අදිස්ථාන කළ යුතු, මහන්සි විය යුතු, වීරිය කළ යුතු තැනක් තියෙනවා. ඒ තමයි යෝනිසෝ මනසිකාරය කියලා කියන්නේ. යෝනිසෝ මනසිකාරය කියන වචනය ලෝකය තුල විවිධ පරිමාණයෙන් කතා කරනවා වෙන්න පුළුවන්. තම තමන්ගේ හැකියාව, දක්ෂතාවය, පළපුරුද්ද මත ඒකට අර්ථකථන දක්වනවා වෙන්න පුළුවන්. හැබැයි කාගේවත් ඒ පිළිබඳව දක්වන සීමාව නොව බුදුරජාණන් වහන්සේ යෝනිසෝ මනසිකාරයේ යන වචනයෙන් අර්ථවත් කළ සැබෑම අර්ථය විතරයි මේ ශාසනයේ අපට කල්යාණ මිත්‍ර ආශ්‍රයෙන් සද්ධර්ම ශ්‍රවණේ ලබා ගන්න තියෙන්නේ. පින්තුනේ බණ අහනවා කියලා අපි නොයෙක් දේ අහනවා වෙන්න පුළුවන්. නොයෙක් දේ අහලා ශ්‍රුතවත් වෙනවත් ඇති. ඒ අහපු දෙයින් හෝ ශ්‍රුතවත් බවින් හෝ ප්‍රතිඵලයක් නේ ඒ අහපු ධර්මයේ තුල යෝනිසෝ මනසිකාරයේ යන වදනට සැබෑ අරුත අපට නොලැබෙනවා නම් අපට කල්යාණ මිත්‍ර ආශ්‍රය සද්ධර්ම ශ්‍රවණයක අවශ්‍යතාවයේ තියෙන්නේ මෙතනට. යෝනිසෝ මනසිකාරයේ යන කුමක්ද කියලා හරියටම නිවැරදිව අඩු නැතුව හඳුනා ගැනීමටම විතරයි. ඒ ටික හරියටම දැන අහගත්තොත්, හඳුනාගත්තොත් ඒ යෝනිසෝ මනසකාරය පැවැත්වීමම විතරයි මේ ශාසනය කළ යුත්තේ. දැන් බුදුහාමුදුරුව අවධාරණයෙන් වදාලා යෝනිසෝච මනසිකරොන්තෝ පාමුජ්ජං ජායත ප්‍රමෝදයට ප්‍රීතිය ලැබෙනවාමයි, ප්‍රීතියට පස්සද්ධිය ලැබෙනවාමයි, පස්සද්ධියට සැප ලැබෙනවාමයි, සැප ලැබුණොත් සමාධිය ලැබෙනවාමයි, සමාධියට ඇත්තැත්තටියෙන් දකිනවාමයි, ඇත්තැත්තටිය දැක්කොත් කලකිරෙනවාමයි, කලකිරුණොත් නොයලෙනවාමයි, නොයලුණොත් මිදෙනවාමයි, මිදුණොත් මිදුනේ යන නුවණද ලැබෙනවාමයි. අර ප්‍රකාශනයේද ලෝකේ තුල කරන්නට පුළුවන් ඉඩ ලැබෙනවාමයි. එහෙනම් ඒ ඔක්කොම ප්‍රතිඵල අපට ලැබෙන්නේ යෝනිසෝ මනසිකාරය කියන මේ එකම වදන තේරුම් ගැනීම තුල. අපි ආශ්‍රවක්ෂය කරනවා, කර්මක්ෂය කරනවා, මගඵල නිවන් අවබෝධ කරනවා කියන හැම අරුතකින්ම කියවෙන්නේ මෙන්න මේ භාවිතයේ තුල ලැබෙන ප්‍රතිඵල. ආශ්‍රවක්ෂය කරන්න බෑ, කර්මක්ෂය කරන්න බෑ, ඒ සඳහා අදාළ ඒ වෙන ආශ්‍රවක්ෂය වෙන විදිහට, කර්මක්ෂය වෙන විදිහට මනස මෙහෙවන්න බැරි නම් ඒ මනස මෙහෙවා ගැනීමේ හැකියාව අපට ලැබෙන්නේ නේ සද්ධර්මයෙන් තොරව. ඒකට තමයි ශාස්ත්‍රූන් වහන්සේ නමක්, කල්යාණ මිත්‍රයන් වහන්සේ නමක් අවශ්‍ය කරන්නේ. සද්ධර්මය අහගන්න. සද්ධර්මය අහනවා කියනකොට මොනව මොනව හරි අසීම නොව ඒ සද්ධර්මයේ ඇහුවද නැහුවද කියන අදහස පැහැදිලි වෙන්නේ මට යෝනිසෝ මනසිකාරයේ පිළිබඳව දැනුම ලැබුණද නැද්ද කියන කාරණාව මත. මම කොච්චර බණ ඇහුවත් නුවණ මෙහෙවන්නේ මෙහෙමයි ආශ්‍රවක්ෂය පිණිස, කර්මක්ෂය වෙන්නේ මෙන්න මෙහෙම නුවණ මෙහෙව්වොත් කියන දැනුම මට ලැබුණේ නැත්තම් මම ධර්මයක් ඇහුවේ නෑ, සද්ධර්මයක් ඇහුවේ නෑ කියලා කිව්වට වැරදි නෑ. සද්ධර්මයක් නම් ඒ සද්ධර්ම ශ්‍රවණය තුළ අහන ශ්‍රාවකයාට ලැබෙන්න ඕන උත්තරයක් තියෙනවා. තමන් තුළ ඒ උත්තරය ලැබෙනවද, තමන්ට ඒ උත්තරය ලැබෙනවද කියන කාරණාව මතයි ඒ අහන ධර්මයේ සද්ධර්මයක්ද ඒ පරම කල්යාණ මිත්‍රත්වයේ දෙතුමින් ගොඩ නැගෙන්නේ කියලා අපට හඳුනා ගන්න වෙන්නේ. අපට ඒ උත්තරය නොලැබෙනවා නම් ඒ ප්‍රතිඵලය අපට අපතුල උපදින්නේ නැත්නම්, ඒ වැටහීම, ඒ අවබෝධය, ඒ නුවණ ලැබෙන්නේ නැත්නම් මට යා යුතු ගමන් මගක් හමු වෙන්න විදිහක් නැහැ. අද දවසේ අපට අපතුල උපදින මෙසේ මනස මෙහෙවීමෙන් ය, මෙසේ නුවණ භාවිතා කිරීමෙන් ය කර්මක්ෂය වෙන්නේ, ආශ්‍රවක්ෂය වෙන්නේ කියන අපූපදවාගත් දැනුමක් නුවණක් අපට නැහැ. අප හුඟා දෙනෙක් අනුන්ගේ පැවරුමක් මත නිවන් මඟ යන්න පුරුදු වෙලා, අනුන්ගේ පැවරුමක් මත මේ යෝනිසෝ මනසිකාරයෙන් යුක්ත බව නම් වූ ධම්මානුධම්ම ප්‍රතිපදාවක් ලැබෙන්නේ නැහැ. තමාම දැනගෙන, තමාම තමාගේ මනස මෙහෙවාගෙන යා යුතු ගමනක් වෙනවා මේ මග, මේ වැඩපිළිවෙල. එතකොට මේ මග යන්න බැහැ මගනමක දන්නේ නැත්නම් යෝනිසෝ අයෝනිසෝ කියන මනස්කාර දෙක දැනගන්න ඕන. මනස්කාරය කියලා කියනකොට මෙනෙහි කිරීම සිටීම ආදී අදහස් අපට කියවෙනවා. සිතන්න මෙනෙහි කරන්න පුළුවන් ක්‍රම දෙකක් තියෙනවා. එකක් යෝනිසෝ නුවණින් මෙනෙහි කරන්න පුළුවන්, අනිත් එක අයෝනිසෝ අනුවණ භවින් යුක්තව මෙනෙහි කරන්න පුළුවන්. අපි මෙන්න මේ යෝනිසෝ මනසිකාරය කියන එක හඳුනාගත යුතු වෙනවා. කර්මක්ෂය කරන්න නම්, හාස්ත්‍රක්ෂය කරන්න නම් සරල තැනකින් වෙන්න බෑ. මොකක් හෝ යහපතක් කියන සීමාවකින් වෙන්න බෑ. එතනදී අපට ගැඹුරු විමර්ශනය කරන්න වෙනවා. යෝනිසෝ මනසිකාරය කියන සැබෑම අරුත හඳුනා ගන්න නම් අපි කතා කළොත් සතර අපාය පිණිස හේතු වෙන ප්‍රතිසන්දි ප්‍රවෘත්ති විපාක ගෙන දෙන්නට සමර්ථ යම් චේතනාවක් යම් මනසිකාරයක් වේ නම් අපට පහසුවෙන් කියන්න පුළුවන් ඒක අයෝනිසෝ මනසිකාරයයි කියලා. ලෝකයට සාපේක්ෂව දිව්‍ය මනුෂ්‍ය රූපී අරූපී බ්‍රහ්ම ලෝක ප්‍රතිසන්ද ප්‍රවෘත්ති විපාක පිණිස හේතු වෙන යම් මනසිකාරයක් චේතනාවක් වේ නම් අර අයෝනිසෝ මනසිකාරයට සාපේක්ෂව මේක කියන්න පුළුවන් යෝනිසෝ මනසිකාරයක් කියලා. ඒක වරදක් නෑ. හැබැයි අයෝනිසෝ මනසිකාරය කියන වදනට සැබෑ අරුත හොයන්න ඕන උතනින් නම් නෙවෙයි. ඔය දක්වා නුවණ මෙහෙවන හැටි සිද්ධාර්ථ බෝධිසත්වයන් වහන්සේ ආලාර කාලාම උද්දකාරාම පුත්ත වැනි තවස්වරු ළඟින් ඉගෙන ගත්තා. නේව සංඥා නාසඤ්ඤා සමාපත්තිය දක්වා ඔය කියන ලෝකය තුල ඥාන මනසිකාරය නුවණින් මෙනෙහි කිරීම හඳුනාගෙන අසාගෙන ඒ යෝනිසෝ මනසිකාරයෙන් යුක්ත වෙලා භාවිතා කරලා ප්‍රතිඵලයක් ලැබුවා. ධ්‍යාන අරූපී ධ්‍යාන දක්වා නේව සංඥා නාසඤ්ඤා සමාපත්තිය දක්වාම උන්වහන්සේ උපදවා ගත්තා. හැබැයි ඒ නේව සංඥා නාසඤ්ඤා සමාපත්තිය දක්වා සමාපත්තිය උපදවා ගත්තා. දැන් අපි සමාධි කියලා කතා කරනකොටත් ඒ රූපී අරූපී ධ්‍යාන ගැන කියවෙනවා. එයිදෙන් සමාධිය ඔය ධ්‍යානය උන්වහන්සේට ලැබුණත් ඒ එතනින් එහාට ප්‍රතිඵල ඊට නොවේ. උන්වහන්සේගේ හිත සමාධි වුණානේ. සමාධි වුණාට යථාභූත ඥාන දර්ශනේ ආවේ නෑ. කලකිරුනේ නෑ. නොයලුනේ නෑ. මුදුනේ නෑ. ඒ ශාස්ත්‍රවරු අතහැර දාලා ගයාසීරසයට වඩින්නේ ඒකනේ. එතකොට උන්වහන්සේ ලෝකය තුළ ඥාන මනසිකාරයන් හඳුනාගෙන ලෝකය කෙළවර දක්වා ඉහළටම ඒ මනස වැඩුවා. හැබැයි ආශ්‍රවක්ෂේ වුණේ නැහැ. කර්මක්ෂේ වුණේ නැහැ. ජාත ජරා ව්‍යාධි මරණයෙන් මිදෙන මඟ හම්බ වුණේ නැහැ. මිදුනේ නැහැ. ඒ නිසා වහන්සේට එය හැරදමා යන්න වුණා කියලා අපි දන්නවා. එහෙනම් මම හොයන යෝනිසෝ මනසිකාරය මට කල්යාණ මිත්‍ර හමුවෙන් ලැබෙන ඥාන මනසිකාරය පිළිබඳව ඉගෙනුවේම මට සතුට වෙන්න පුළුවන්ද කාම ලෝකයේ ඉක්ම වූ පමණකින්? රූපී ධ්‍යාන උපදවාගත් පමණකින්? රූපී භක්ම ලෝකයේද ඉක්මවා අරූපී ධ්‍යාන ලද පමණකින්? සමහර වෙලාවට අඩුතරමින් කාම ලෝකයේ ඉක්වා රූපී අරූපී භක්ම ලෝක මට්ටමට මනස ගෙනියන්න පුළුවන් තරමේවත් ලෝකයට සාපේක්ෂක වූ උතුම් ඥාන මනසිකාරයක්වත් මට ලැබී ඇද්ද කියන එක නම් අපි ගැන විමසනකොට ලෝකෝත්තර ඥාන දර්ශනයක් ගැන කවර කතාවක්ද? හෙමනු තැනකටවත් යන මගත් මට හදනගන්න වුණාද ලැබුණද කියන එක අපි අතින්ම විමසා ගන්න වෙනවා. කෙසේ නමුත් අපට එතනවත් රැඳෙන්න පුළුවන් තැනක් නෙමෙයි. එතකොට යෝනිසෝ මනසිකාරය කියන වචනයට සැබෑ අරුත ලෝකයට සාපේක්ෂව සෙවිය යුතු නෑ. ලෝකයට සාපේක්ෂක වූ යෝනිසෝ මනසිකාරයක් තියෙනවා. සතරපායට වඩා සුගතිය, දිව්‍ය මනුෂ්‍ය දෙගතිය, ඊට වඩා රූපී භක්ම ලෝක තත්වය, ඊටත් ඉහළට ඔසවල අරූපී භක්ම ලෝක මට්ටම. ඒ ඉහළට මේ මනස ගෙනියන්න පුළුවන් නම්, එබඳු වැඩිමක් ඇති කරන මනසිකාරයක් ඇත්නම් ඒක හොඳ මනසිකාරයක්. හැබැයි ඒ සියල්ල ලෝකෙන් එතර වීම පිණිස නොවුනම්, ලෝකයක කෙළවරට නම් ඒ ගමන, ඒකට නෙමෙයි බුදුහාමුදුරුවෝ අර ප්‍රමෝදය ප්‍රීතිය පස්සද්ධිය කියන මේ ප්‍රතිඵල නිරායාසයෙන් ලැබෙන භාවිතා කළ යුතු යෝනිසෝ මනසිකාරයේ හැටියට නම් කළේ හැඳුන්වුවේ. නිවනට සාපේක්ෂක වූ යෝනිසෝ මනසිකාරයක් පිළිබඳවයි මේ වදනින් බුදුහාමුදුරුව වදාරන්නේ. නිවනට සාපේක්ෂකව යෝනිසෝ මනසිකාරය අපි කෙබඳු පැනකින්ද හඳුනාගන්නේ? ලෝකයෙන් එතර වෙන්නේ නැහැ. ලෝකය අතහැරින ලෝකය අතහැරෙන මනසිකාරයක් වෙන්න ඕන. අතහරින්න බෑ. අතහරින්න කියලා ලෝකෙ බුදු කරන්න කියන අතහරින්න බෑ. අතහරිනවා කියන තැන අතහරින්නෙක් ඉන්නවා. අතහරින දෙයක් තියෙනවා. ආධ්‍යාත්මික බාහිර අන්ත දෙක ගොඩනැගෙනවා. අතහැරෙන විදිහට කළ යුත්තක් තියෙන්නේ. එතකොට අපිට ලෝකය අතහරින්න ඕන. ලෝකය අතහැරෙන්න නම් අපි ලෝකය කියන්නේ මොකක්ද කියලා දැනගන්න ඕන. ලෝකය යනු කුමක්ද? ලෝකය අතහැරෙන්නේ කෙසේද? අතහැරෙන විදිහට කළ යුතු භාවිතාව කුමක්ද කියන මේ ප්‍රශ්න ටික निराකරණය කරගන්න කොටයි අපට මේ මහ ගැටලුව විසඳෙන්නේ. ලෝකය යනු කුමක්ද? සේන විමසන අපට විවිධ අදහස් අප තුළ මතුවෙනවා. ලෝක සිටියමක් අපේ සිහියට නැගෙන්නත් පුළුවන්. කාම ලෝකයක් ගැන, රූප ලෝකයක් ගැන, අරූප ලෝකයක් ගැන අපේ මනසට නැගෙන්න පුළුවන්. සත්ත්ව ලෝක, සංඛාර ලෝක අවකාශ ලෝක කියලා අපි ලෝක ගැන ඉගෙනගෙන තියෙනවා. මේ විවිධ නමින් කියවෙන ලෝක පිළිබඳව අපේ මතකයට එන්න පුළුවන්. මෙන්න මේ කියන සියලු ලෝකයන් මේ සියලු ලෝකයන් පිළිබඳව අපට යමක් කියන්න කතා කරන්න හිතන්න ලැබෙනවා නම් අපට යම් ලෝකයක් ගැන කියන්න හිතන්න ඉඩක් ලැබෙනවා නම් ඒ ඉඩ ලැබෙන්නේ කොතනින්ද? අපට කතා කරන්න පුළුවන් වෙන්නේ අපට හිතන්න පුළුවන් වෙන්නේ දැක්ක ලෝකයක් ගැන. එහෙම එහෙම ලෝකයක් ගැන. දැනුන ලෝකයක් ගැන, දැනගත්තු ලෝකයක් ගැන. හිතන්න පින්වතුනි දැකපු නැති දෙයක් ගැන හිතන්න කතා කරන්න බෑ. එහෙම නැති දෙයක් ගැන හිතන්න කතා කරන්න බෑ. දැනුනේ නැති දෙයක් ගැන හිතන්න කතා කරන්න බෑ. දැනගත්තේ නැති දෙයක් ගැන හිතන්න කතා කරන්න බෑ. අපට ලෝකයක් ගැන හිතන්න කතා කරන්න පුළුවන් නම් අපි ඒ හිතන කතා කරන දේ දැකපු, අහපු, දැනුණු, දැනගත් දෙයකට සාපේක්ෂව. දැකපු, අහපු, දැනුණු, දැනගත් දේ තමයි අපට ලෝකය වෙලා තියෙන්නේ. දැන් ඔබට පුළුවන් හිතන්න මේ ටික හැර ලෝකයක් ගැන මම දන්නවද? එහෙන් දැකපු කණෙන් අහපු නාසයෙන් දිවෙන් කයෙන් දැනගත්ත මනසින් හඳුනාගත්ත දෙයක් හැරෙනකොට ලෝකය කියලා මට කතා කරන්න හිතන්න මොනවද තියෙන්නේ? අපි හිස් එයින් පෙර අපිට මොකුත් නැහැ. අපි හිතනවා නම් කතා කරනවා නම් තියෙන්නේ දැකපු දෙයක් ගැන, අහපු දෙයක් ගැන, දැනුණු දෙයක් ගැන, දැනගත්තු දෙයක් ගැනයි කතා කරන්නේ. දැන් අපි මොනවද දැනගෙන තියෙන්නේ? දැක්කේ මොනවද? බාහිරින් රූප දැකලා අපි. ඇහුවේ මොනවද? බාහිරේ තියෙන ශබ්ද අහනවා අපි. දැනුනේ මොනවද? ගඳ, සුවඳ, රස, පහස අපට දැනෙනවා. මොනවද අපි දැනගත්තේ? රූප ගැන, ශබ්ද ගැන, ගන්ධ, රස, පහස ගැන අපි දැනගත්තා කියන තැනක අපි ඉන්නවා. ඒවට සාපේක්ෂව තමයි අපිට කතා කරන්න හිතන්න වෙලා තියෙන්නේ. දැන් අපි කතා කරන තැන, අපි හිතන තැන හරි තැනකද, හරි දෙයක්ද කියන එකයි ප්‍රශ්නේ. අපට බාහිරයක් ලැබුණද, බාහිරයක් ලැබෙනවද, එහෙම නැත්නම් බාහිර වූ ලෝකයක් අපි සිතින්ම ගොඩනගා ගත්තද කියන ප්‍රශ්නය මතු කරගෙන අපි විමසන්න වෙනවා. පින්වතුන් දන්නවා බුදුහාමුදුරුවන්ගේ දේශනාව තුළ එක තැනක කියවෙනවා බඹයක් පමණ සිරුර තුළ ලෝකයද ලෝකයට හේතුව ලෝක සමුදයද ලෝක නිරෝධයද ලෝක නිරෝධ කරන පිළිවෙතද පනවමි කියලා. එතකොට බුදුහාමුදුරුවෝ පනවන්නේ ලෝකය කොහෙන්ද? බඹයක් පමණ වූ සිරුරෙන්. බඹයක් පමණ වූ සිරුරට ලෝකය සීමා කරනවා. දැන් එතනදී මාහිර ලෝකයක් ගැන එතනට අරගෙන නැහැ. බඹයක් පමණ සිරුර තුළින් ලෝකයක්, ලෝක සමුදයක්, ලෝක නිරෝධයක් නිරෝධ කරන පිළිවෙතක් රෝහිතස්ස නම් දෙවියාට බුදුරජාණන් වහන්සේ වදාළා. මේ බුදුහාමුදුරන්ට වැරදීමක්ද? එහෙම වෙන්නත් බෑ. එහෙනම් දැන් අපි ලෝකය කියන්නේ අපිට ලෝකේ වෙලා තියෙන්නේ බාහිරය. රූප ලෝකය, ශබ්ද ලෝකය, ගන්ධ ලෝකය, රස ලෝකය, පොට්ටබ්බ ලෝකය. බාහිරයෙන් අපට ලෝකයක් හම්බෙලා තියෙනවා. බුදුහාමුදුරුවෝ බාහිර ලෝකේ කපා ඇරලා ලෝකේ පනවන්නේ ඇතුළතින් ආධ්‍යාත්මී. ඒ එහෙම දේශනා කළේ ලොකු හේතුවක්, ලොකු අර්ථයක් ඇතුව. අපට බාහිර ලෝකයක් ලැබුණා නම්, බාහිර ලෝකයක් හමුණා නම්, ඒක අපි සකස් කරගත්ත, අපි නිර්මාණය කරගත්ත ලෝකයක්. ඒ සකස් කරගන්න නිසා, සංස්කරණය කරගන්න නිසා ඒ ලෝකයේ බුදුහාමුදුරුවන්ගේ බුදුනුවරට විසේ උනේ සංඛාර ලෝක කියලා. සංඛාර ලෝක. දැන් කොහොමද සංඛාර ලෝකයක් අප විසින්ම ලෝකයක් නිර්මාණය කරගෙන ඒ ලෝකයේ තුල දක්ෂෝ වෙනවා, අදක්ෂයෝද වෙනවා, කුසලතා ඇති අය වෙනවා, අකුසලතා ඇති අය වෙනවා, පුණ්‍යවන්තයෝද වෙනවා, පෞකාරයෝද වෙනවා. මේ අපිම හදාගත්ත ලෝකයක් තුල ඇත්තටම මේ බුදුදහමද, බුදුහාමුදුරුවන්ගේ දේශනාව එයමද? අපි කෙනෙකු මත විශ්වාසය නොතබා අපට අවබෝධ වරණ තුරු, ඒ සත්‍ය පසක් වන තුරු විමසීම විමර්ශනය කළ යුතුමයි. ඒකයි මේ බුදුදහමේ ඉගැන්වීම. තව කෙනෙකුගේ වචනය මට නතර වෙන්න ඉඩක් නැහැ. මා විසින්ම සොයාගත යුතු වෙනවා. දැන් මම හොයන්න ඕන ඇත්තටම මට බාහිරයෙන් හදාගත්ත ලෝකයක්ද හම්බ වෙන්නේ. සැබවින්ම එසේම විය යුතුයි. අපි ටිකක් විමසා බැලුවොත් ආශ්‍රවක්ෂේ කර්මක්ෂේ වෙනවනම් වෙන්නේ කෙබඳු ඥාන මනසිකාරයක් මතද කියන අදහස විවරණය වෙන්නේ ඒ මතමයි. එයින් තොර වූ මගක් ඔබට හෝ මට හෝ වෙන කිසිවෙකුට හෝ හමු වෙන්නට ඉඩක් නැහැ. ඒක ඒකාන්තයි, ඒක සත්‍යයි. අපි මේ අදහස ටිකක් අපට තේරෙන විදිහෙන් මේ ඉතිරි පුංචි වෙලාව තුල නිර්වචනය කරගන්නට උත්සාහ කළොත් මේ රාත්‍රිය වටිනාම සුඳුරු රාත්‍රියක් වේවි. අපි ටිකක් විමසා බැලුවොත් පුංචි නිදර්ශනයක් ගැන අපි දන්නවා තේ එකට අපි කැමතියි. කැමැත්ත අකමැත්ත තියෙන්නේ තේ එකට. රුචි අරුචිකම ගොඩනැගෙන්නේ තේ එකට. මිහිරේ අමිහිරේ, ගුණයි අගුණයි කියලා අපිට මොනවහරි කියන්න හිතන්න ලැබෙනවා නම්, කියන්න හිතන්න ඉඩක් ලැබෙන්නේ අපිට තේ එක. දැන් අපි බලමු තේ එක කියන්නේ මොකක්ද කියලා. සීනි නැතුව, තේකොළ නැතුව, උණු වතුර නැතුව තේ එකක් අපට හම්බ වෙන්නේ නැහැ. තේක යනු සීනිද? තේක යනු තේකොළද? තේක යනු උණු වතුරද? දැන් ඔබට පුළුවන් ප්‍රශ්න කරන්න, තේක යනු ඇත්තටම සීනිද? නෑ, එහෙම වෙන්න බෑ. තේක යනු තේකොළද? නෑ, තේක තේකොළද නෙමෙයි. තේක යනු උණු වතුරද? උණු වතුරක් නෙමෙයි. එහෙනම් තේක සීනි වල තිබුණද? තේකොළ වල තිබුණද? උණු වතුර වල තිබුණද? නෑ. තේක යනු සීනි තේකොළ උණු වතුරද නොවේයි. තේක සීනි වල තේකොළ වල උණු වතුරෙහි තිබුණාද නොවේ. එහෙනම් කොහොමද හටගත්තේ? සීනි තේකොළ උණු වතුර වැය වෙලා එකතු වෙලා ඒ තුන්දෙනා තුලම නොතිබුණු තුන්දෙනාටම අයිති නැති අලුත් දෙයක් හැදිලා තියෙනවා. එතකොට මේක කියන්නේ පෙර නොතිබීම හටගත්ත කියන වචනයටයි අයත් වෙන්නේ. පෙර නොතිබීම හටගත්ත කියන අර්ථයෙන් වචනයෙන් කියවෙන්නේ සීනිද නොවේ, ඉතේකොළද නෙවේ, උණු වතුරද නොවේ ඉතේක. හැබැයි සීනි වල තේකොළ වල උණු වතුර හිත් තිබුණත් නෙවේ. මේ හේතුවට අයිතිත් නෑ, හේතු තුල ඇත්තෙත් නෑ. හැබැයි හේතු නැතුව සීනි තේකොළ උණු වතුර නැතුව දෙකක් හම්බ වෙන්නේ නෑ. සීනි තේකොළ උණු වතුරෙන් බැහැරවත් නෙවෙයි තේක. එතකොට සීනි තේකොළ උණු වතුර ඇති කල්හි ඒ තුන්දෙනාගේම එක්වෙල වීමෙන් සමසම ආයෝජනයෙන් සමසම දායකත්වයෙන් තුන්දෙනා තුළම නොතිබුණු තුන්දෙනාටම අයිති නැති අලුත් දෙයක් හදලා තියෙනවා. අපි අන්න ඒ මේ තුන්දෙනාටම අයිති නැති තුන්දෙනා තුළම නොතිබුණු පෙර නොතිබීම හටගත්ත තේකට සාපේක්ෂකව තමයි අපේ ඇල්ම, අපේ ගැටීම, කැමැත්ත අකමැත්ත, ප්‍රිය අප්‍රිය බව, ගුණ අගුණ බව ගැන කතා කරන්න හිතන්න යමක් ලැබුණා නම් ලැබුණා. දැන් මෙන්න මේ නිදර්ශනය පැත්තකින් තියාගන්න. තේ එක යනුකුවක්ද? සීනිද තේකොළද උණු වතුරද? සීනිවල තේකොළවල උණු වතුරවල තේ තිබුණාද? එතකොට අපට හම්බ වෙනවා මෙන්න මේ හේතු ඇතිකල්හි මේ හේතුන්ට අයිති නැහැ. එහෙත් හේතු ටිකම යෙදිලා වැය වෙලා ඔවුන්ට අයිති නැති යමක් හට ගැනීමේ හැකියාවක් ලෝකයේ තුල තියෙනවා. සුදු පාට කළු පාට දෙකේම නොතිබුණු පැහැයක් කළු පැහැය. සුදු පැහැයට අයිතිත් නැහැ, කළු පැහැයට අයිතිත් නැහැ. හැබැයි සුදු පැහැය කළු පැහැය එකතු වුණාම කළු පැහැයක් හැදෙනවා. ඒක පෙර නොතිබීම හටගත් එකක්. සුදු පැහැය තිබුණා කියන්නත් බෑ, කළු පැහැය තිබුණා කියන්නත් බෑ. ඒක එකතු වෙලා ඒ දෙන්නගේ එකතුයෙන් හැදිච්ච දෙයක් කිව්වොත් නම් හරි. එතකොට මෙන්න මේ නිදර්ශනය පැත්තකින් තියාගෙන දැන් අපි ආයතන ටිකට බැස්සොත් අපි දකිනවා කියන්නේ මොකක්ද? අහනවා කියන්නේ මොකක්ද? විඳිනවා කියන්නේ මොකක්ද? දැනගන්නවා කියන්නේ මොකක්ද? එතන කොතනද? එය කොහොමද කියලා විමසා බැලුවොත් මේ නිදර්ශනයත් එක්ක තේකට සමාන වෙයි. දැකීම, ඇසීම, දැනීම, දැනගැනීම කියන කාරණා ටික. ඒ ප්‍රතිඵලය අපට ලැබෙන්නේ නෑ, දකින්න බෑ. රූප තිබුණට එහෙ නැත්තම්, එහෙ නැත්තම් රූප තිබුණට දකින්න බෑ. එහෙ තිබුණත් රූප නැත්තම් දකින්න බෑ. එහෙ තිබුණත් රූප තිබුණත් නිර්වින්දණය වෙලා නම් සිතක් යෙදුනේ නැත්තම් දකින්න බෑ. දකින්න නම් එහෙත් ඕන, රූපත් ඕන, හිතත් ඕන. මේ තුන්දෙනාගේ ආයෝජනය, මේ තුන්දෙනාගේ දායකත්වය, මේ තුන්දෙනාගේ එක්වීම, අපි ඒකට ස්පර්ශය කියන වචනයක් භාවිතා කරනවා. ස්පර්ශය යන තැනින් කියවෙන අදහස අර නිදර්ශනයත් එක්ක සසඳ ගන්න. මේ තුන්දෙනාගේ දායකත්වයේ නොයේදී දැකීමක් වෙන්න බෑ. දකින්න නම් ඇහත් තියෙන්න ඕන. බාහිරයේ රූපයකුත් හමු වෙන්න ඕන. විඥානයාගේ හට ගැනීමකුත් වෙන්න ඕන. මේ තුන්දෙනාගේ දායකත්වය, තම තමන්ගේ දායකත්වයේ ආයෝජනයේ තුළ දැකීමක් වෙයි. එතකොට දැකීම කියන ප්‍රතිඵලය අපට ලැබෙන්න ඕන ස්පර්ශයෙන්. මේ තුන්දෙනාගේ එක්වීම තුන් දෙනා එකතු වෙලා ඇති කරන ඵලය තුන් දෙනාටම අයිති නෑ. තුන් දෙනා තුලම නොතිබුණු දෙයක්. තුන් දෙනාටම අයිති නැති තුන් දෙනා තුලම නොතිබුණු අලුත් ඵලයයි. හැබැයි අපි වරදක් කරනවා. තුන් දෙනා එකතු වෙලා හදපු ඵලය අපි එහි අයිතිය එක්කෙනෙකුට පවරනවා. දැක්කේ අන්නර රූපය. බාහිර රූපයයි අපි දැක්කේ. මෙද අතෑරලා අගමුල එකතු කරනවා. බාහිර රූපේමයි දැක්කේ. දකින්නේ බාහිරේ තියෙන රූපේමයි. දැන් අපි මොනවද අතෑරලා තියෙන්නේ? ඇස ඕනේ නෑ දකින්න. විඥානය ඕනේ නෑ දකින්න. ස්පර්ශය ඕනේ නෑ දකින්න. ඒයි බාහිරේ තියෙන රූපේම පේනවා. දැන් අපි ඉන්න තැන මේ. බාහිරේ තියෙන රූපයක් පේනවා. බාහිරේ තියෙන රූපයක් පේනවා නම් දැන් ඇලෙන්න ගැටෙන්න තැන තියෙනවා. ඇලෙන්න ගැටෙන්න යම් තැනක්ද එතනදී ඇලෙනදී ගැටෙනදී එක්ක ක්‍රියාකාරී වීමේදී ගොඩනගන්න පුළුවන් ගොඩනගෙන්න පුළුවන් කුසලයේ අකුසලයේ පිනපව නව කර්ම ඒක ප්‍රතිඵලය නැවත නැවත සතර ලෝකේ එහෙනම් දැන් බාහිරෙන් මට ලෝකයක් හම්බ වෙන තාක් කල් ලෝකයෙන් මිදීමක් ඇත කියලා නම් ඥාන මනසිකාරයක් ඇත කියලා නම් හිතන්න එපා. දකින රූප බාහිරයෙන් පේනවා නම් ඇහෙන ශබ්ද බාහිරයෙන් හම්බ වෙනවා නම් දැනෙන ගන්ධ රස පහස බාහිරයෙන් නම් හම්බ වෙන්නේ. දැනගන්න දේවල් බාහිරයෙන් හම්බ වෙනවා නම් ලෝකයෙන් මිදීමක් ගැන හිතන්න එපා. එහෙනම් දැන් අපිට බාහිරයෙන් රූප හම්බ වුනේ ඇස අපේරලා විඥානේ අපේරලා ස්පර්ශය අපේරලා තුන් දෙනෙක් එකතු වීමෙන් ඇති කළ දේ අතනටයි අයිති කියලා බාහිරේ බැලුවා. මෙද අපේරියා වැරද්ද එතනයි. අපි තේරුම් ගන්න පහසු තැනකින් තවත් විමසා බැලීමක් කළොත් අපි ඇපල් රසය විඳිනවා කියලා එකක් කරනවා මේ ලෝකේ. ඇපල් රසයට කැමති. සමහරු අකමැති. දැන් කැමැත්ත අකමැත්ත ඇපල් රසයට. ඇපල් රසය අපට ලැබුණාද ඇත්තටම කවදාවත්? ඇපල් රසයක් අපට ලැබුණා නම් වින්දනම් ඒ අවිද්‍යාව මත මෝඩකම මත අපි හදාගත්ත සංස්කාර ලෝකයකමයි එයාම වෙන්නේ. ඇපල් ගහේ තියෙනකන් ගෙඩියවල රස විඳින්න බෑ. ගෙඩිය කඩලා අතට ගත්තත් රස දැනෙන්නේ නෑ. නැහැට ලං කළත් රස විඳින්න බෑ. ඇහැට ලං කළත් රස දැනෙන්නේ නෑ. රස දැනෙන්න නම් දැනෙන විදිහක් පේනවා. ගෙඩි තුනට රස විඳින්න බෑ. ගෙඩි තුනට රස දැනෙන්නේ නෑ. රස දැනෙන්න නම් දිවකුත් ඕනම වෙනවා. දිව නැත්තම් ගෙඩි තුනට රස දැනෙන්නේ නෑ. දිව තිබුණත් ගෙඩි නැත්තම් ඒත් බෑ. දිවයි ගෙඩි දෙකම තියෙන දැන් මිරිකල කටට වස් කළා. නිර්වින්දනයේ වෙලා හිතක් නෑ. පුළුවන් විඳින්න. ගෙඩි දිවයි දෙකම තිබුණත් රස දැනෙන්නේ නැහැ. රස විඳින්න බෑ. එහෙනම් වින්දනයක් ලබන්න නම් ගෙඩි තිබුණටත් බෑ. දිව තිබුණටත් බෑ. හිතකුත් ඕන. ගෙඩියයි දිවයි හිතයි තුනම එකතු වුණොත් තුන් දෙනාගෙන දායකත්වයේ ලැබුණොත් අන්න ඒ තුන්දෙනාගේ එකතු වීම නම් වූ ස්පර්ශයෙන් මට වින්දනයක් ලැබෙයි. පස්සපච්චා වේදනා. මේ තුන් දෙනාගේ එකතුන් විඳින්න පුළුවන්. එතකොට මම යමක් විඳිනවා නම් විඳින්නේ මේ තුන් දෙනාගේ එක්වීමෙන්. ස්පර්ශයෙන් විඳින්නේ. ස්පර්ශයට හේතුයි දිව, ගෙඩිය, හිත කියන මේ තුන. මේ හේතු නිසා හටගන්නවා ස්පර්ශයේ වීම. ස්පර්ශය නිසා හටගන්නවා විඳනය. දැන් මම විඳින්නේ ස්පර්ශය නිසා. විඳනේ පියා ස්පර්ශය. හැබැයි මම පියාව අතාරිනවා. අම්මවත් අතාරිනවා. ඒ ඔක්කොම ටික අතහැරලා විඳින්නේ අන්න අර ගෙඩියයි. මේ රසය අර ගෙඩිය. ඒ ගෙඩිය තියෙන රසයයි මේ විඳින්නේ කියලයි මගේ දැනුම. මම ලෝකේ ඇසුරු කරන්නේ මේ බඳු සීමාව. එතකොට මම විඳින්නේ අර ගෙඩියේ රසයයි. එහෙම නැත්නම් ඒ ගෙඩියේ රසයයි මේ විඳින්නේ කියලා බාහිරය දිහා බලනකොට මම දිව නිස්ප්‍රයෝජන කොට දිවේ දායකත්වයේ පිටිබඳව වටිනාකම අතහැරලා විඥානයේ දායකත්වයේ අතහැරලා ඒව වුණේ නෑ. ස්පර්ශයේ අතහැරලා මේ ටිකනේ කෙලින්ම ගෙඩියේ රස විඳිනවා. විඳින රසයේ ගෙඩියටයි අයිති කියලා අද මුල එකතු කරා. මෙද අතහැරියා. දැන් බලන්න ඇත්තටම විඳේ මොකද්ද කියලා. මට කවදාවත්ම බාහිරේ තියෙන දෙයක් විඳින්න නම් බෑ. කන වෙලාවට බන වෙලාවට ටිකක් බලන්න මේකේ තියෙන දේවල් වල රස විඳින්න පුළුවන්ද කියලා. වැඩි ඕනේ බෙදාගත්ත පිඟානේ තියෙන දේ රස විඳින්න පුළුවන්ද කියලා. ඒකකවත් රස ඔබට දැනෙන්නේ. රසයක් දැනුණා නම් දැනුනේ කටට ගත්ත කෙලසෙම පිට එකතු වෙච්ච වමනයක් වෙච්ච තැනකුණුයි රසයක් වින්දානම් වින්දේ. එතකොට රසය වින්නේ කටට දාලා හපපු වමනයක් වෙච්ච දිවත් අර බාහිර ආහාරයක් හිතත් එකට ගැටුණු අවස්ථාවක එකට එක්වෙච්ච තැනකයි මට වින්දනයක් ලැබුණේ. එතකොට මම එබඳු තැනකින් විඳින්නේ ඒ වින්දනේ ඒ රස ආපු තැන පිගානෙන් අත ගන්නවා නම් මේක දිහා බලනවා නම් එතනක් නැත්තම් වලද මුට්ටිය හොයනවා නම් එතකොට මම වින්දනේ කොහෙන්ද දැකලා තියෙන්නේ? බාහිරේ. හැබැයි මට බාහිරයෙන් විඳින්න පුළුවන් මොනවාද වින්දනේ ඇතුළතින්ද උනේ කියලා බලාගත්තොත් වින්දනේ ඇතිවෙච්ච හැබෑ ක්‍රමය හොයාගත්තොත් බාහිරය මට හමු වෙලා නැහැ. බාහිරයක් නොයේදී මේ බඳු ස්පර්ශයක් වෙන්නේ නැහැ. සීනිතේකල වුණු අතර නැතුව තේකක් හම්බ වෙන්නේ නැහැ. දිවගෙඩිය හිත නැතුව වින්දනයක් හම්බ වෙන්නේ නැහැ. හැබැයි වින්දනය කියන එක හේතුවට අයිති එකක් නෙමෙයි. හේතුව තුල තිබුණු එකකුත් වෙන්න බෑ. තේක සීනිතේකල වුණු අතරේ තිබුණේ නේ. සීනිතේකල වුණු අතර නෙමෙයි තේක. එහෙනම් මෙන්න මේ උපමාවෙන් මේ නිදර්ශනයෙන් අපි හඳුනාගත්තොත් ඔබට පුළුවන් නම් තේරුම් ගන්න මුණ්ඩනේ anu ස්පර්ශයෙන් හටගන්න දෙයක් මිස ගෙඩියෙන් හටගන්න දෙයක් නෙමෙයි. වින්දනයේ ස්පර්ශයෙන් මිස ගෙඩිය නිසා නෙවෙයි. ස්පර්ශය නිසා බව ස්පර්ශයට හේතු කාරණා ටිකයි මේ ඇතුළත බලාගත්තොත් අපට ඉබේමයි බාහිරය අපහැරෙන්නේ. එතකොට බාහිරය අපට හම්බ වෙලා නැහැ. බාහිරයෙන් වින්දනයට හේතු හම්බ වුණොත් මේ ඇතිවෙච්ච වින්දනය මේ රසය අහවල් ගෙඩියෙන් කියලා ගත්තොත් තමයි අපට රසය ඇපල් වෙන්නේ. අපි රසය ඇපල් කරගෙන තියෙන්නේ අපි. අපට දැනෙච්ච රසය අපට දැනෙච්ච වින්දනය අපි අර gediye රසයයි කියලා නම් කළේ. එතකොට apple රසය කියන එක අපි හදාගත්ත එකක්. එතනයි සංඛාර ලෝක කියලා කියන්නේ. බාහිරයක් අපට හම්බ වෙන්නෙම බාහිර වූ රූප ශබ්ද ගන්ධ රස පහස ධම්ම ලෝකයක් හම්බ වෙන්නෙම මේ ඇත්ත ඇත්තටි නොදන්න නිසාමයි. මේ නිදර්ශන කීපයෙන් ඔබට තේරුම් ගන්න පුළුවන් වින්දනය රසය ඇති උනේ මේ තුන්දෙනාගේ එක්වීමෙන් ආයෝජනයේ තුන්දෙනා එකතු වෙලා කරපු නිර්මාණය තුන්දෙනාටමයි තිනේ. තුන්දෙනා තුල තිබුණු දෙයක්ුත් නෙමේ පෙර නොතිබීම හටගත් එක. පෙර නොතිබීම හටගත් දේ හේතු එකකටවත් අයිති නෑ. හැබැයි අපි බාහිර ආයතනයට හෝ ආධ්‍යාත්මික ආයතනයට ඒ වින්දනය පැවරුවොත් අපි ඇසුරු කරලා තියන්නේ අන්ත ආධ්‍යාත්මික ආයතනයේ එක්කන්තයක් බාහිර ආයතනයේ එක්කන්තයක් මජ්ජේ සූත්‍රය අංගුත්තර නිකාය අන්ත දෙක ඇසුරු වෙලා තියෙන්නේ. අන්ත දෙක ඇසුරු වෙනවා නම් මෙදනේ මෙදුම් පිළිවෙත ඉන්න බෑ. එහෙනම් අන්ත දෙක අතහැරිච්ච තැනයි මෙදුම් පිළිවෙත හමු වෙන්න ඕන. මෙදුම් පිළිවෙත හමු වෙන්න ඕන. එතකොට දැන් අපිට දකින්නකොට අහනකොට දැනෙනකොට දැනගන්නකොට බාහිරයෙන් නම් හේතුව හම්බ වෙන්නේ බාහිරයේ තියෙන දෙයක් පේන්නේ තියෙන දෙයක් ඇහෙන්නේ තියෙන දෙයක් දැනෙන්නේ තියෙන දෙයක් දැනගන්න කියන තැනකට නයි යන්නේ අපි බාහිර අන්තයට ගිහිල්ලා. බාහිර අන්තයේ ඇසුරු වෙනවා. බාහිර ලෝකයක් හදාගෙනයි අපි විඳින්නේ. බාහිර ලෝකයක් හදාගෙනයි අපි විඳින්නේ. මෙන්න මේ බාහිර ලෝකයේ හදාගෙන විඳින නිසා ලෝකයේ ගැන ගදාල බුදුහාමුදුරුව බාහිර ලෝකයේ අතහැරලායි ලෝකේ පෙන්වේ බඹයක් පමණ සිරුරට. ඇහැට පේන රූප ගැන, කනට ඇහෙන ශබ්ද ගැන, නාසයට පේන ගන්ධ ගැන, දිවට දැනෙන රස ගැන, කයට ලැබෙන පහස ගැන, සිතින් දැනගන්න අරමුණු ගැන එතන කතා කළේ නෑ. ඇතුළතට සීමා කළා. මෙන්න මෙබඳු තැනකින් අපි ලෝකේ හඳුනගත්තොත් එබඳු තැනක අපට මනස පිහිටවා ගන්න මනස මෙහෙව ගන්න ක්‍රමයක් ලැබුණොත් මට දුන්නු මාතෘකාව ආශ්‍රවක්ෂේ. ආශ්‍රවක්ෂේ වේ, කර්මක්ෂේ වේ. මට වින්දනයක් ඇති වෙනකොට gediyen ආවේ කියලා බාහිරේ බලන තාක්කල් ආශ්‍රවක්ෂේ වෙන්නේ නැහැ, කර්මක්ෂේ වෙන්නේ නැහැ. එයි ඒ දෙක ආශ්‍රව වලට ඉඳෙන්නේ නව කර්ම වලට ඉඳෙන්නේ. බාහිරෙන් gediyak නම් පේන්නේ, gediye rasa නම් විඳින්නේ, විඳින රසය අයිති gediyeට නම් ඇලෙන්න තැනක් ඇවිල්ලා රසය මිහිරි නම් වින්දනයේ අමිහිරි නම් ගැටෙන්න තැනක් බාහිරෙන් හම්බ වෙනවා. ඇලෙන්න ගැටෙන්න යම් තැනකද එතනයි කුසල් ලකුසල් පින් පවගොඩ නැගෙන්නේ. ඇලෙන තැන කැමති දේ හොඳින් හෝ නරකින් ගන්න කුසලයේ උපදින්න පුළුවන්. කැමති තැන නැවත නැවතත් සසරේ ලැබීම උදෙසා ඒ රසයට කැමැත්තෙන් ඒ රසය නැවත නැවතත් සසර පුරාවට විඳිනු කැමැත්තෙන් දානයට පෙළඹෙන්න පුළුවන්. අකමැති දේ හොඳින් හෝ නරකින් යට කරන්න බැහැර කරන්න උත්සාහවත් වෙන්න පුළුවන්. ඒ දෙතනම කුසලයේ අකුසලයේ කියන දෙකට නව කර්ම වලට ඉඳ ලැබෙනවා. එතකොට කර්මස්සේ නෙමෙයි කර්ම රැස් වෙනවා. කර්ම සංස්කාරයි ගොඩ නැගෙන්නේ. දැන් අපට බාහිරය අතහැරුණා. බාහිරය අතහැරියොත් ඇත්ත ඇතිසටින් බැලුවොත් අපට වර්තමානයක් හමු වෙනවා. ආධ්‍යාත්මික ආයතනයත් එක්ක පවතින ධර්මතාවයක් හමු වෙන්නේ නැහැ. එතන ඇත්ත දකිනකොට අපට හම්බ වෙන ස්කන්ධ ධාතු ආයතන. එළොම් කරන්න පුළුවන් තැනක් වෙන්නේ නැහැ. අපට බුදුහාමුදුරුව වදාළ අනිත්‍ය වශයෙන්, දුක් වශයෙන්, අනාත්ම වශයෙන්, අසුභ වශයෙන් බලන්න කියලා පණවපු තැන අදාතු ලෝකයේ තුල අහන්නේ බාහිරයෙන්. දකින රූපයක්, අහන ශබ්දයක්, දැනෙන ගන්ධයක්, රසයක්, පහසක් දැනගන්න දෙයක් ලෝකේ අරගෙන එය අනිත්‍ය වශයෙන්, දුක් වශයෙන්, අනාත්ම වශයෙන්, අසුභ වශයෙන් බෙදනවා. බාහිරයෙන් නිමිත්තක් අරගෙන නිට්ටයයි කියලා බැලුවත්, අනිත්‍යයි කියලා බැලුවත්, දුකයි කියලා බැලුවත්, සපයි කියලා බැලුවත්, ආත්මයි කියලා බැලුවත්, අනාත්මයි කියලා බැලුවත්, සුභයි කියලා බැලුවත්, අසුභයි කියලා බැලුවත්, මේ දෙකම කර්ම විසය. හොඳ නරක දෙකේක තියෙනවා, පින් පව් දෙකේක තියෙනවා. නමුත් ඒ ආස්ත්‍රවක්ෂේ කර්මක්ෂේ වෙන තැන නෙමෙයි. බාහිරයෙන් ලෝකයක් හදාගෙන ත්‍රිලක්ෂණයේ බැලුවා කියලා ඒක මේ ශාසනය ඉගැන්වීම වෙන්නේ නෑ. බාහිර ලෝකය අපහැරෙන විදිහෙන් තමන්ට දකින අහන දැනෙන දැනගන්න මේ ඵලය උදා කර දෙන ඊට හේතු කාරණා ටික සැබවින් අත්දකින්නට පුළුවන් නම් ඒ ධර්මතාවයන් තුල සිදුවෙන විපරිණාමය, බිඳීම, වෙනස් වීම හඳුනා ගන්නට පුළුවන් නම් අන්න එතනයි ත්‍රිලක්ෂණයේ යෙදෙන්න ඕන. එතනයි අපට දුක්ඛ සත්‍ය හම්බ වෙන්නේ. දුක දුක හැටියට දකින්න බැරි වෙච්ච තැන තමයි සමුදය බාහිරයෙන් හම්බ වෙන්නේ. බාහිරේ පේන රූපය හම්බ වුණොත් ඒ තියෙන රූපය දකින්නත් පුළුවන්, ඒ රූපය අල්ලලා බලන්නත් පුළුවන්, ඉඹලා බලන්නත් පුළුවන්, හපලා බලන්නත් පුළුවන්, ඒ රූපය ගැන හිතන්නත් පුළුවන්. දැකීම දැකීමෙන් අවසන් නැහැ. දැක්ක දෙයට සාපේක්ෂව හිතන්න, කියන්න, කරන්න පුළුවන්. එතකොට ආශ්‍රවක්ෂේ වීමක් නැහැ, කර්මක්ෂේ වීමක් නැහැ, කර්මරස වීමක් වෙයි. ආශ්‍රව බලවත් වෙයි. හැබැයි අපට දැකීම දැකීමකින් අවසන් වෙන විදිහෙන් අප දැකීම කියන පදයේ ස්පර්ශයට, ස්පර්ශයේ ස්පර්ශ ආයතනයන්ට මේ ඇතුළතින් මේ ධර්මතාවය දැකගත්තොත්, හඳුනාගත්තොත් අපට බාහිරයෙන් දකින දෙයක්, අහන දෙයක්, දැනෙන දැනගන්න දෙයක් හම්බ වෙන එකක් නෑ. බාහිරය අපහැරුණු තැන අනිත්‍යන්තේපත් එච්චර පැවැත්මක් නෑ. එතන හම්බ වෙන්නේ අනිච්ඡාවත සංඛාර උපාද වය ධම්මිනු උපජ්ජිත්වා නිරුද්ධන්ත. සංස්කාරයන්ගේ අනිත්‍ය, ඉපද වැය වෙන, ඉපද නිරුද්ධ වෙන ධර්මතාවය. මේ ටික දැනගත්තා නම් තේ සංඝෝප සමුස සාන්ත සුඛේ ගොඩ නැගෙන්නේ එතනයි. එනිසා ඔබට පුළුවන් ආශ්‍රක්ෂය කරන්න කැමති නම්, කර්මක්ෂය කරන්න කැමති නම්, නිවන නැමැති යමා ඵලය ලබන්න කැමති නම්, අපි මෙන්න මෙබඳු දහමක පිහිටන්න වෙනවා, මෙබඳු දහමක් අහගන්න වෙනවා. මේ බාහිර ලෝකය අපහැරෙන විදිහට අන්ත දෙකෙන් මිදෙන විදිහේ දහමක් අසාගෙන එබඳු තැනක මනස මෙහෙවන්නට වෙනවා. එබඳු වැඩපිළිවෙලක් තුළමයි කර්මක්ෂේ, ආශ්‍රවක්ෂේ කාරණාව යෙදෙන්නේ. අන්න ඒ මනසකාරයේ හඳුනාගෙන යන්ත ඉවත් වෙන විදිහට, අන්ත මගහැරෙන විදිහට බලා ගන්න පුළුවන් වුණොත්, එබඳු ඥාන මනසකාරයක් පැවැත්වුවොත් නම් ඒකාන්තයි සත්‍ය වශයෙන්ම එබඳු වනස මනසකාරයක යෙදුනොත් ප්‍රමෝදය උපදිනවාමයි, ප්‍රීතිය උපදිනවාමයි, පස්සද්ධිය, සුඛේ, සමාධිය, යථාභූත ඥාන දර්ශනය, නිබ්බිදාව, විරාගය, විමුක්තිය, විමුක්ති ඥාන දර්ශනය, මේ සියල්ල නිරායාසයෙන් ලැබෙනවාමයි. ඒක සැක නැහැ. ඒකට උත්සාහවන්ති වේ යුතුනේ. යෝනිසෝ මනසිකාරය ගැන විතරක් උත්සාහවත් වෙන්න, යෝනිසෝ මනසිකාරය ගැන හොයන්න මහන්සි වෙන්න. යෝනිසෝ මනසිකාරය යන කුමක්දයි හරියටම හඳුනාගෙන අන්ත අතහැරෙන විදියට, විශේෂයෙන් බාහිර ලෝකයෙන් නිදහස් වෙන විදියට, බඹයක් පමණ සිරුර තුල ලෝකයේ හඳුනා ගන්න තැනකින් නුවණ මෙහෙවන්න. ඉතුරු ටික නිරායාසයෙන්ම ඔබට ලැබේවි. ඒක ලැබෙනවමයි. එනිසා ආයබඳු දහමක පිහිටාය බඳු මානසිකාරයක් තවදුරටත් කල්යාණ මිත්‍ර ඇසුරෙන් හඳුනාගෙන සිත් මෙහෙවන්නට, මනස මෙහෙවන්නට ඔබට විමර්ශන ඥානය බුද්ධිය අවදි වේවා. තව තවත් විමසන නුවණ පහළ වේවා. එවන් දහමක් සොයාගොස්, එවන් දහමක් අසාගෙන, එවන් මානසිකාරයක පිහිටා මේ ජීවිතේම මේ ගෞතම බුදු සසුනේම කර්මක්ෂයට ආශ්‍රවක්ෂයට ලැබෙන උතුම් නිවනින්ම සැනසුම කල් නොවේවාම ඔබට ලැබේවා සලසේවා. ආකාසත්තා චුම්මත්තා දේවානාගා මහිද්දිකා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු බුද්ධ ශාසනං. ආකාසත්තා චුම්මත්තා දේවානාගා මහිද්දිකා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු බුද්ධ ශාසනං. ආකාසත්තා චුම්මත්තා දේවානාගා මහිද්දිකා පුඤ්ඤන්තං අනුමෝදිත්වා බෝධයන්තු සිරං පදං. මේ උතුම් පින මත බුදු වෙන බුද්ධ ගෝසත්යන් වහන්සේලාට මේ පුණ්‍ය භූමියට, ගමට, පළාතට, තන තමන් ගිර කඩන්, ගේදර වතු පිටි ව්‍යාපාරවලට අධිග්‍රහිත ඉෂ්ඨකාමී දෙවියන්ටත් අත්පත් වේවා. දෙවියන්ගේ දිවය සසිරු වැඩි දියුණු වේවා. ප්‍රාර්ථනීය බෝධියෙන් අමා මහ නිවරින්ම සැනසෙත්වායි සාදු කියලා පිළිගනිමු. විහාර ගණේ අපවත්ී වදාලාචාර්ය ප්‍රාචාර්ය සිළු සාමීන්ද්‍රයන් වහන්සේලාටත් මේ පුණ්‍ය භූමිය ඇති කොට මියගිය පෙර රජදරුවන් සහිත කොට ඇති සියලු දායක කාරකාදී හැමටත්, විශේෂයෙන් දායකත්වයේ දරන විජයානන්ද නානායක්කාර, හිටපු භූවිද්‍යා පතල් කැණීම් කාර්යන්තේ ගරු සභාපති තුමන් නමින්, පත්මානායක්කාර මහත්මිය නමින්, දෙපාර්ශ්වයේ මේ පරලෝකීය මෞපිය සහෝදර ගුරුවරාදී සකල විද ඥාති වර්ගයාටත්, ඔබ අප හැම දෙනා නමින් මෙසේ නියගේ මෞදේ මාපිය ගුරුවරාදී හැමටත් මේ පින් අත්පත් වේවා. සතර ජීවිත සුවපත් වේවා. දුක් පිරි සතර ගමන නිමකොට ශාන්ත නිවනින් සැනසෙත්වායි සාදු කියලා පින්. ගෞරවනීය නායක හාමුදුරුවන් වහන්සේ ඇතුළු සියලු ස්වාමීන් වහන්සේලාටත් මේ පින් කමේ දායකත්වයේ දරන විජයනන්ද නායකාර මහත්මයා, පත්මාන නායකාර නෝනා මහත්මිය, ඇමරිකාවේ වාසය කරන දියණිය බෑනනුවන් ඇතුළු කොට ඇති පවුලේ හැමට, හැදුවැඩි ගුරු දෙමාපිය දූ දරු පවුල්වල සුදීවත්ව වාසය කරන සමටත්, බණ ඇසූ හැමටත් අපි හැම දෙනාගේම හැදුවැඩි ගුරු දෙමාපිය දූ දරු පවුල්වල සියලු දෙනාටත්, සියලු දායක කාරකාදී හැමටත් මේ පින් එකසේ අත්පත් වේවා. සසර ජීවිත සුවපත් වේවා. මේ පින් බලයෙන්, කුසල බලයෙන්, තුනුරුවන් ඥාන භාවයෙන්, ආශිර්වාදයෙන්, පින් අනුමෝදන් වූ දෙවියන්ගේ රැකවරණයෙන්, දුරසමාන අදුරසමාන අපලව දුරු කරදර බාධක කා චිත්ත පීඩාවන් දුරු වී අතුරු ආන්තරාවන් මගහැරී නිදුක් නිරෝගී භව චිර ජීවනය, සියලු යහපත සාන්තිය සහනේ සනසිල්ල උදා වේවා. කරන කියන සියලු යහපත් කටයුතු දිනෙන් දින සඵල වී ලෞකික ලෝකෝත්තර අපේක්ෂා ප්‍රාර්ථනා සිද්ධ වේවා. සතර ගමනේ සරණාතුරු නරකාදී දුකති බයකට සාපි පාසාදී දුකකට නොපැමිණ දුර්ගන ඇසුරෙන් මිදී සත්පුරු සැසුරෙන් දහම්මග සාගෙන ලෞතුරු මග පල නිවැනින් සැනසුම කල්නොවාම අපි හැම දෙනාටම ලැබේවා සැලසේවා. අභිවාදන සීලිස්ස නිච්ඡං මුද්ධාපචායිනෝ චතරෝ ධම්මා වඩංති ආයුවන්නෝ සුඛං බලං ආයුරෝග්‍ය සම්පatti සග්ග සම්පatti මේවච අතෝ නිබ්බාන සම්පatti මිනාති සමිජ්ජතු